සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සබ්බේහි මේ පියේහි මනපේහි නානා භාවෝ විනා භාවෝති අබින්හං පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහටේනවා පබ්බජිතේනවාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ 2020 දෙසැම්බර් මාස 24 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු හේමලතා විජේකුලසූරිය ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන ඒ දූදරු මුණුබුරු මිනිබිරියන් බෑනවරු ලේලිවරු ආදී පවුලේ පින්වත් පිරිස ඒකරාශී වෙලා අද ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරා. ඒ මෞතුමිය මිය පරලොව ගිය තැන් පටන් මේ මාසයක් ඇතුළත විවිධ පින්කම් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කළා වගේම මසක් ගත වෙන අවස්ථාවෙත් ධර්මදේශනාවක් පවත්වලා එතුමියගේ භවගමන සුවපත් කරන්නට ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්නට මෞතුමියට ශක්තිය ලැබේවා කියන ඒ උදාර ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි මේ දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පින්වත් පිරිස මේ ධර්මදේශනාව සිද්ධ කරලා හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙන්නට ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරන්නට අදහස් කළේ. මේ මෑණියන්ගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය තුළ තරමක් රෝගී තත්ත්වයට පත්වුණු අවස්ථාවේ ඒ හැම දිනාම බොහොම කරුණා මෛත්‍රියෙන් මව කෙනෙකුට කළ යුතු අප උපස්ථාන අඩුවක් නැතුව සිද්ධ කරලා මරණාසන්න අවස්ථාවේදී එතුමියගේ හිත සකස් කරගන්නට මතු භව ගමන සුවපත් කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා මිය පරලෝගියාට පසුවත් සාංසාරික ජීවිතය සුවපත් කරගන්නටත් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නටත් මේ බඳු කුසල් දහම් සිදු කරලා අනුමෝදන් කරන්නට අදහස් කළේ දරුවන් හැටියට තමන්ට කරන්න පුළුවන් හොඳම යුතුකම මෞපිය උපස්ථානයේ සිදු කිරීමක් හැටියට මේ සුජීවත්ව සිටින පියාණන් වහන්සේ මූලික කරගෙන දරුවන් හැම දෙනා අද දවසෙත් මේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. අද ධර්මදේශනාව සඳහා මාතෘකාව හැටියට ඒ දරුවන් විසින් අපට යෝජනා කරන්නට යෙදුනේ මෞතුමියගේ අභාවය පිළිබඳව තමන් කොතෙක් කරුණු දැනගෙන හිටියා වුණත් ඒ අභාවය නිසා තවමත් සිතට වේදනාවක් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් දැනෙන නිසා ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක කොහොමද අපි දුරු කරගන්නේ එහෙම නැත්නම් ප්‍රියන්ගේ වෙන්වීමට අපි කොහොමද මුහුණ දෙන්න කියන මේ කාරණය මාතෘකා කොටගෙන එතනදී අපි සිත සකස් කරගන්නට ඕන ආකාරය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට ඒ පින්වත්තුන් විසින් ආරාධනා කරන්නට යෙදුනේ. ඒ සඳහා අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දෙනා විසින්ම නිතර සිහි කළ යුතු කාරණා පහක් ඇතුළත් කොට දේශනා කළ සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි දැක්වෙනවා ඨාන සූත්‍රය හැටියට. එහෙම නැත්නම් අබින්ද පච්චවෙක්කිතබ්බ සූත්‍රේ නමිනුත් ඒ සූත්‍ර දේශනාව හඳුන්වනවා. අබින්හ කියලා කියන්නේ නිතරම, පච්චවෙක්කිතබ්බ කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නිකං කල්පනා කරනව නෙමෙයි, හේතුඵල වශයෙන් ගැඹුරට සිතා බලනවා, මෙනෙහි කරලා බලනවා, විමසා විචාරපූර්වකව නුවණින් පරීක්ෂා කරලා බලනවාට තමයි ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ. එතකොට කරුණු පහක් ජීවිතේ නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කිරීම සුදුසුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කවුරුන් විසින්ද? ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්. ඒ සූත්‍ර දේශනාවෙහි දැක්වෙන සිව්වැනි කාරණය, හතර වෙනුවට දක්වන කාරණය තමයි අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දෙනා විසින්ම මේ කාරණය නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි, සිහි කළ යුතුයි. කුමක්ද? සබ්බේහි මේ පියේහි මනාපේහි, මට ප්‍රිය වූ මනාප වූ සියලු දෙයින් නානා භාවෝ විනා භාවෝ, ඒ තමන්ට ප්‍රියමනාප වූ සෑම දෙයක්ම නානාත්වයට පත් වෙනවා. ඒ කියන්නේ වෙනස්කම් වලට භාජනය වෙනවා. අපි කොච්චර දේවල් වලට කැමති වුණත්, අපේක්ෂා කළත්, එක විදිහට පවත්වා ගන්න උත්සාහ කළත්, මේ සංස්කාර ධර්මයන්ගේ විපරිණාම ලක්ෂණේ හේතු කොටගෙන ඒවා වෙනසකට ලක් වෙනවා. අපි කැමති විදිහටම හැමදාම එක විදිහෙන් තියෙන්නේ නැහැ. ඒක තමයි නානා භාවෝ කියලා කියන්නේ. ඊට විනා භාවෝති, ඒවා යම් දවසක අහෝසි වෙලා යනවා. එතකොට ඒවයින් එක්ක අපට වෙන් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒවා තිබියදී අපට වෙන් වෙලා යන්නට සිද්ධ වෙනවා. අපි සිටියදී ඒවා අපෙන් වෙන් වෙලා යන අවස්ථාත් තියෙනවා. ඒවා තිබියදී අපට වෙන් වෙන්නට සිදු වෙන අවස්ථා තියෙනවා. එතකොට මෙතන සබ්බේහි මේ පියේහි මනාපේහි කියලා කියන්නේ පුද්ගලයන් සම්බන්ධව පමණක් නෙමෙයි. පුද්ගලයෝ, ද්‍රව්‍ය, ආයතන, සිදුවීම්, අවස්ථා, තමන් ප්‍රියමනාප ඕනෑම දෙයක්. එතකොට කීර්ති, ප්‍රසාද, පරිවාරය, මේ හැම දෙයක්ම, ධනය, සියල්ලක්ම අපි කොච්චර කැමති වුණත් ඒවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, උස්පහත් වෙනවා, හැමදාම එක විදිහට පවතින්නේ නැහැ. ඒ වගේම යම් දවසක සම්පූර්ණයෙන් අහෝසි වෙලා යනවා. ඉතින් මේ කාරණය අපි ඉතා ගැඹුරින් නුවණින් නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ කාරණය බෞද්ධයෝ හැටියට අපි ඕනතරම් අහනවා, කියනවා, හිතනවා, අනිත් අයටත් පැහැදිලි කරලා දෙනවා. ඒ සුතමය වශයෙන්, චින්තාමය වශයෙන් අපට මේ පිළිබඳව දැනුමක් නැතුව නෙමෙයි. නමුත් ඒ දැනුම කොතෙක් තිබුණා වුණත් අවස්ථාවක් පැමිණි විට අපට ඒකට ඔරොත්තු දී ගන්නට කොච්චර ශක්තියක් තියෙනවද? ඒකට ඔරොත්තු දෙන්නට අපේ මනස කොතෙක් දුරට පුහුණු කරලා තියෙනවද? ඉතින් අන්න ඒ කාරණේ පරීක්ෂා කරන්නට සුදුසුම අවස්ථාව තමයි ඒ தත්වයට මුහුණ දෙන අවස්ථාව. දැන් අපි සමහර වෙලාවට අපිට තියෙන දහම් දැනුමත් එක්කලා, අපි ඒ දහම පිළිබඳව සිතලා කල්පනා කරලා තියෙන ස්වභාවයත් එක්කලා, ඊළඟට අනිත් අයට අපි ඒ සම්බන්ධව පැහැදිලි කර දීමේ අපි තුල තියෙන දක්ෂතාවයත් එක්කලා අපිට සමහර විට අපේ හැබෑ ස්වභාවය වැටහෙන්නේ නැතු යනවා. අපි ඇත්තටම ඉන්නේ කොතනද? අපේ මනස කොතනද? මොන මට්ටමේද පවතින්නේ? අපිට කොච්චර ලෝකේ දේවල් වලට ඔරොත්තු දෙන්නට පුළුවන්ද? ඒවා අපිට එතරම් පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඒවා වටහා ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඒ කාරණේ සිදු වෙන අවස්ථාව. එතකොට තමයි ප්‍රායෝගිකව අපි ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ. එතකොටයි හැබෑවටම අපේ තත්ත්වය අපට හඳුනා ගන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? පිටතට මෙතන සත්වයෙක්වත්, පුද්ගලයෙක්වත්, මම කියලා කෙනෙක්වත් ඇත්තේ නැහැ. පවතින්නේ නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්ම අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ අදාළ හේතුව මතුවෙනකොට තමයි ඒ ඵලය ගොඩ නැගෙන්නේ. එතකොට අදාළ කාරණයට මුහුණ දෙනකොට තමයි අපේ මනසේ දුර්වලකම අවදි වෙන්නේ. එතකන් එහෙම දුර්වලකමක් තියද කියලා අපිට හොයන්න අමාරුයි. දැන් අපි හිතමු අපිට සෙන් ප්‍රතිශ්‍යාව හැදීමේ ඉඩකඩ අපි ඕනම කෙනෙකුට තියෙනවා. හැබැයි හැම විටම අපිට සෙන් ප්‍රතිශ්‍යාව හැදෙන්නේ නැහැ. ඊට අදාළ පසුබිම ශරීරයේ සැකසෙන්නට ආහාර පාන වලින් හරි එහෙම නැත්නම් වෙනත් සීතෝෂ්ණ බලපෑම නිසා හරි වෙනත් කවර හෝ සාධකයක් තුලින් ඒ తত্ত্বය උත්තේජනය වුණොත් තමයි සක්‍රිය වුණොත් තමයි අපට ප්‍රතිශ්‍යාව හැදෙන්නේ. ඊළඟට පිළිකාවක් වැළඳීමේ හැකියාව ඒ සම්භාවිතාව අපි ඕනම කෙනෙකුට තියෙනවා. හැබැයි ඒ පිළිකාවක් හැටියට විකෘති ශෛල වර්ධනය වෙන්නට අවශ්‍ය පත්‍ය, අවශ්‍ය පෝෂණය, අවශ්‍ය සහාය බාහිරින් ලැබුණොත් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකන් එහෙම ප්‍රශ්නයක් අපට ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ මනසේ ස්වභාවය ඒ විවිධ දුර්වලකම් අපි ළඟ තියෙනවා. ඒවා සක්‍රිය වෙන්නට, ඒවා උත්තේජනය වෙන්නට අවශ්‍ය බාහිර ප්‍රත්‍ය ලැබෙනකොට තමයි ඒවා ඇවිස්සීලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා ධර්මයේ පැහැදිලි කරනවා අපේ ක්ලේශ ධර්මයන් අවස්ථා තුනක ක්‍රියාත්මක වෙනවා. අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන වශයෙන්. අනුසය කියලා කියන්නේ නිදිගෙන පවතින අවස්ථාව. ඒවා තියද නැද්ද කියලාවත් අපිට හොයන්න බෑ. එහෙම එකක් තියනවා කියලා අනිත් අය කියා දුන්නත් අපි පිළිගන්නේ නැහැ. ඇයි පිළිගන්නේ නැත්තේ? එහෙම එකක් අපිට දැනিলা නැහැ කොහොමවත්. එතකොට ඒ අවස්ථාව තමයි අනුසය අවස්ථාව කියලා කියන්නේ. පරිඋත්ථාන කියලා කියන්නේ අන්න අර සාධක මතුවෙනකොට, ප්‍රත්‍ය මතුවෙනකොට ඇතුළතින් ඒ ක්ලේශය උත්තේජනය වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන කියන්නේ. නැගිටලා එන අවස්ථාව ක්ලේශ ධර්මය. ඊළඟට ව්‍යතික්‍රමන කියලා කියන්නේ අපි කායිකවත් මානසිකවත් ඒ දුර්වලකමට නතු වෙන අවස්ථාව. අපි කායිකව වාචසිකව ඒ දුර්වලකමත් එක්කලා සක්‍රිය වෙන ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි ව්‍යතික්‍රමන කියලා කියන්නේ. ඉතින් අපි කාලයක් හික්මෙනකොට සංවර වෙනකොට අපිට බොහෝ දුරට ව්‍යතික්‍රමන අවස්ථාව යටපත් කරගන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ දිගු කලක් අපි ධර්මයේ පිළිබඳව සිතනකොට, කල්පනා කරනකොට අර පරිඋත්ථාන වශයෙන් කෙලස් මතුවෙන අවස්ථාත් අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන්. නමුත් අනුසය වශයෙන් ඒ ක්ලේශයන් මතුවීමේ මූලික අවස්ථාවේ මූලික දුර්වලකම කියලා කියන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. අවිද්‍යාව කියලා කියන්නේ කරුණු හරියට නොයට හෙන ගතිය, මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය හරියටම අවබෝධ වෙලා නැති ගතිය. ඉතින් අන්නේ දුර්වලකම අපි තුල තියෙන තාක්කල් ඇලීම්, ගැටීම්, මුලාවීම්, ශෝකවීම්, පසුතැවීම් ආදී වශයෙන් 1500ක් පමණ ක්ලේශය උත්පාදනය වීමේ සුදුසුකමක් අපේ මනසේ තියෙනවා. ඒක තමයි අනුසය අවස්ථාව කියලා කියන්නේ. ඒ සුදුසුකම තිබුණාට අර රෝගකාරක තිබුණා වුණාට ඒ රෝගය මතුවෙන තෙක් අපි රෝගයක් තියනවා කියන කාරණයක් අපි දකින්නේ නැහෙනේ. අන්න ඒ වගේ අපේ මනසේ ඒ අනුසය ක්ලේශයන් තිබුණු පමණට එහෙම දේවල් තියද කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන අවස්ථාව තමයි අර යම්කිසි ප්‍රත්‍යක් හේතු කොටගෙන මනසේ දුර්වලකම් මතුවෙන අවස්ථාව. නමුත් එහෙම දුර්වලකම් මතුවෙන කොටත් අපි හුඟක් දෙන ඒක පිළිගන්න සූදානම් නැහැ. පිළිගන්නවා කියලා කියන්නේ හා හොඳයි කියලා සතුටින් පිළිගන්න එක නෙමෙයි. මගේ මනසේ මෙහෙම දුර්වලකමක් තියෙනවා. ඒ මම ඉන්නේ ඇත්තටම මේ වගේ දුර්වල තත්වයක. ඒක අපට පිළිගන්නට අවංකව පුළුවන් වුණොත් තමයි අපට හැකි වෙන්නේ ඒ තත්ත්වේ නැගී සිටින්නට. එතකොට තමයි දුර්වලකම හඳුනාගෙන, ඒ දුර්වලකම මතුවීමේ හේතුව හඳුනාගෙන, ඒ හේතුව වෙනස් කරන්න මම මොකද්ද කරන්න ඕන? අන්න ඒ ටික කරගෙන යනකොට තමයි අපේ මානසික දුබලකම් අපට ජය ගන්නට පුළුවන් වෙන්නේ. නමුත් අපි ගොඩක් දෙනා අර දීර්ඝ කාලයක් අපේ මනසේ එහෙම ගැටලු මතුවෙන්නේ නැහැ, එහෙම ක්ලේශයන් මතුවෙන්නේ නැහැ, අපට දුක ශෝකේ ඇති වෙන්නේ නැහැ, අපට ඕන දෙයක් දරා ගන්න පුළුවන්, අපට ඔරොත්තු දෙන්න පුළුවන්, අපිට දේවල් තිබුණත් එකයි නැතත් එකයි, අපිට මේ දේවල් අතහරින්නට පුළුවන්, මම නම් එච්චර ලෝකේ දේවල් ඇලිලා නැහැ, බදාගෙන නැහැ. එහෙම කියලා අපි අර ධර්මයත් එක්කලා දීර්ඝ කාලයක් යෙදෙනකොට අපි ඒවත් එක්කලා යම් විදිහකට අපි පිළිබඳව අපි චිත්ත රූප මවා ගන්නවා. ඒ වගේම අපි පිළිබඳව සමාජයේ ඉන්න අන් අයට යම් යම් චිත්ත රූප, යම් යම් ප්‍රතිරූප අපි අපේ ක්‍රියාකාරීත්වයත් එක්කලා මැවෙනවා. එතකොට දැන් අර දුර්වලකම් මතුවනා වුණත් සමහර කෙනෙක් කැමති නැහැ තමන් ළඟ එහෙම දුබලකමක් තියෙනවා කියලා පිළිගන්න. ඒ මොකද කැමති නැත්තේ තමන්ගේ මනසින් තමන් පිළිබඳව දරාගෙන තිබුණු අදහස වෙනස් වෙනකොට තමන්ට එක්තරා කඩාවැටෙන ගතියක් දැනෙනවා. ඒ වගේම තමන්ගේ ප්‍රතිරූපය අන් අය ඉදිරියේ බිඳ වැටෙනවට සමාජමය වශයෙන් ඒ ඇතිවෙන පාඩුවට තමන් කැමති නැහැ. එහෙම වෙනකොට ගොඩාක් දෙනා කරන්නේ තමන්ගේ මනස එහෙම දුර්වලකම් නැතුව ආසේ ඒවා සංගවා ගන්නට උත්සාහ කරන එකයි. ඒකෙන් වෙන්නේ තමන් සකස් කර ගන්නට තමන්ට අවස්ථාව නැති වෙන එක. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා මේ දරුවන් ධර්මයේ පිළිබඳව හුඟක් උනන්දු වෙනවා, බණ අහනවා, දහම් පොතපත කියවනවා, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ධර්මයේ ප්‍රගුණ කරන්නට වෑයම් කරනවා. නමුත් ඒ ඇයට දැනෙනවා මෑණියන්ගේ අභාවයෙන් මෑණියන්ට තමන් ගොඩක් ආදරෙන් කරුණා මෛත්‍රියෙන් සංග්‍රහ කළා. එතකොට මවගේ අභාවයෙන් තමන්ට ඒ යම් පීඩාවක් මනසට දැනෙනවා. ඒක අවංකව පිළිගෙන, ඒක අවංකව තේරුම්ගෙන ඒ தත්ත්වය වෙනස් කරගන්නට ධර්මානුකූලව අපි කුමක්ද කළ යුත්තේ කියලා විමසීමම බොහොම අගය කළ යුතු කාරණයක් වෙනවා. ඉතින් කෙනෙකුට අන්නේ අනතිමානී ගුණයට එන්න පුළුවන් නම් ඒ හැබෑ ස්වභාවයේ දකින තැනට තමන්ගේ මනසේ දුර්වලකම් අවදි වෙනකොට ඒක දුර්වලකමක් කියන බව හරියට පිළිගන්න පුළුවන් නම් එතන ඉඳලා තමයි අපට ඒ ගැටලුව විසඳන්නට ප්‍රතිකර්ම කරන්නට මඟ අනුගමනය කරන්නට පුළුවන් වෙන්නේ. දුර්වලකම දුර්වලකම හැටියට දකින් නැති කෙනා කවදාවත් දුබලකම් වලින් නැගී සිටින්නේ නැහැ. අඩුව අඩුව හැටියට දකින් නැති කෙනා කවදාවත් ඒ අඩුව පුරව ගන්නේ නැහැ. ඒ නිසා අපිට ජීවිතයේ යම් යම් අවස්ථා එළඹෙනකොට අපේ මනසේ හැබෑ ස්වභාවය මතුවෙන්නට ගන්නවා. ඒ මතුවෙනකොට අපි ඒවා යටපත් කරන්න වහන්න කටයුතු කරන එක නෙමෙයි, අවස්ථාවෝචිතව අපි ඒවා යටපත් කරගන්නට ඕනේ. කියන්නේ තමන්ගේ මව, පියා, බිරිඳ, සැමියා, දරුවා මිය ගියන් පස්සේ අපි මනසේ ඇති වෙන ශෝකය එහෙම දෝරේ ගලන්නට දෙදීලා අඬලා වැළපෙලා හැඟීම් වලට වහල් වෙන්නට කියන එක නෙමෙයි. ඒවා අපි ඒ වෙලාවට හැකි විදිහට පාලනය කරගන්නට ඕන. හැබැයි එහෙම දුර්වලකමක් තමන් තුළින් මතුනේ කුමක් නිසාද කියලා අපි ටිකක් විමසා බලන්න ඕන. මේක ඉතින් ගිහි වුණත් පැවිදි වුණත් අපි කාටත් එහෙම තමයි අපේ මනස පුහුණු කරන්න තියෙන්නේ. ඉතින් අපිට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඉන්න තරමට, සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුරුවරු අපිට ඉන්න තරමට ඒ ගුරුවරුන්ටත් පුළුවන් අපට උදව් කරන්න ඒ අපේ මනසේ දුබලතෙන් හරියට හඳුනගන්න. දැන් සමහර දක්ෂ ප්‍රායෝගිකව ධර්මයේ පුහුණු කරන්න උදව් කරන එහෙම ගුරුවරු ඉන්නවා. සමහර අවස්ථාවද ශිෂ්‍යයින්ට අවස්ථා හදලා දෙනවා ඒගොල්ලන්ගේ මනසේ දුබලකම් පැහැදිලිව දකින්න. දැන් ඒ විදිහට එක්තරා දක්ෂ ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයින්ට මනස පුහුණු කිරීමේ ක්‍රමෝපායන් පැහැදිලි කරලා දෙනවා. එතකොට එක්තරා ආයතනයක්, ඒ ආයතනයේ ශිෂ්‍යෝ නේවාසික පුහුණු වීම කටයුතු කරනවා. එතකොට මේ නේවාසිකාගාරයට අලුතෙන් ශිෂ්‍යෙක් පැමිණෙනවා, හරියම කරදරකාර කෙනෙක්. එතකොට ඒ කරදරකාර ශිෂ්‍යයා හැම විටම අර අනිත් ශිෂ්‍යයින්ට බාධා කරන එක තමයි කරන්නේ. එතකොට ඒ ශිෂ්‍යෝ ගිහිල්ලා ගුරුතුමාට මේ පිළිබඳව දැනුවත් කරනවා. දැනුවත් කලන් පස්සේ ගුරුතුමා අර දඩබ්බර ශිෂ්‍යයාට දොස් කියනවා, අවවාද කරනවා වෙනුවට අර චෝදනාව ඇවිදින් ප්‍රකාශ කරන ශිෂ්‍යයින්ට තමයි හැම විටම ඒ වගේ ගැටලුවකදී අපි කොහොමද හිත සකස් කරගන්න ඕන, කොහොමද ඔරොත්තු දෙන්න පුහුණු වෙන්න ඕන, ඒ අනිත් කෙනා කරන දෙයින් අපි කලබල වීම සුදුසු නැහැ කියලා ඒ අයට උපදෙස් දෙනවා විනා අර දඩම්බර ශිෂ්‍යයාට ඒ තරම් මුකුත් අවවාදයක් කරන්න යන්නේ නැහැ. ඉතින් මේ කාරණේ ගැන ශිෂ්‍යෝ ටිකක් හිත කලකිරිලා හිත නරක් කරගෙන තමයි හිටියේ. නමුත් කලකදී ඒ ගුරුතුමා අභාවයට ගියාට පස්සේ අර ශිෂ්‍ය නේවාසිකාගාරයේ ලිය කියවිලි ආදී පරීක්ෂා කරනකොට තමයි ඇත්තටම ශිෂ්‍යයින්ට කාරණේ අවබෝධ වුනේ. අර දඩබ්බර ශිෂ්‍යයා ඉගෙන ගන්න ආපු කෙනෙක් නෙමේ, මුදල් ගෙවලා දිනපතා එහෙම නැත්නම් මාසිකව පඩියක් දීලා නතර කරගත්තු කෙනෙක් තමයි කවුද, ගුරුවරයා විසින්. මොකද්ද ඔහුගේ කාර්යභාරය? අර ශිෂ්‍යයින්ට බාධා කරන එක, කරදර කරන එක. එතකොට ඇයි එහෙම කළේ? එහෙම විවිධ තැන්වලින් බාධා පැමිණෙනකොට, ගැටලු මතුවෙනකොට තමයි ඒ ශිෂ්‍යයින්ගේ තියෙන දුර්වල තැන් අවදි වෙන්නේ. ඒ අවදි වුණාට පස්සේ තමයි අර ගුරුවරයාට පුළුවන් වෙන්නේ ඒවා පෙන්නලා දීලා ඒවා සකස් කරගන්න මඟ පෙන්වන්න. එහෙම නැත්නම් ඒ අයවත් පිළිගන්නේ නැහැ එහෙම දුර්වලකම් තමන් ළඟ තියනවා කියලා. අපට වුණත් එහෙම තමයි පින්නතුනේ. භික්ෂුවක් හැටියට අපි කොච්චර ගුණධම් වඩන්නට උත්සාහ කළත් අපේ මනසේ තියෙන දුර්වලතෙන් අපට එකවරම ඒ විදිහට දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් අවස්ථාවක් පැමුණුනහම තමයි අපට ඒ තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අන්නේ හඳුනාගත්තු තැනදී අපි වෑයම් කරන්නට ඕන එතනින් නැගී සිටින්නට. එතකොට ප්‍රියමනාප දෙයින් වෙන්වීම, එහි නානාත්වය අපට දුකක් ඇති කරනවා කියන බව බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය පිළිබඳ දේශනාවේදී පැහැදිලි කරනවා. කුමක්ද මහණෙනි, කුමක්ද දුක්ඛාර සත්‍ය යනු? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණය දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය පැහැදිලි කරන තැන පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියංගෙන් වෙන්වීම දුකක් බව දේශනා කරලා තියෙනවා. ඒතර දුක්ඛාර සත්‍ය පිළිබඳව අපි ඕනතරම් ධර්මදේශන අහලා තියෙනවා. ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියන බව අපි හිතලා තියෙනවා. ඒ ගැන කල්පනා කරලා තියෙනවා. අනිත් අයට කියා දීලා තියෙනවා. ඒ කොහොම තිබුණා වුණත් අපි හැමෝගෙම මනස ඊට වඩා වෙනස් තැනක තියෙන්නට පුළුවන්. පින්නතුනේ, අපි දන්නා දේ සහ අපි ඉන්න තැන අතර ලොකු පරතරයක් තියෙන්න පුළුවන්. අන්නේ පරතරය අඩු කරගෙන ගිහිල්ලා දන්නා දේ සහ ඉන්න තැන එකක්ම බවට පත් වෙනකොට තමයි අපි හැබෑම ප්‍රകൃතිය මතුවෙන්නේ. අපි හැබෑම ශක්තිමත් පිරිසක් බවට පත් වෙන්නේ. නමුත් ඊට මූලික අවදීදී අපි දහම් කරුණු ගොඩාක් දන්නවා, ඒවා ගැන හිතලා තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව අපේ මනස තියෙන්නේ එතන නොවෙන්නට පුළුවන්. නමුත් එතන නොවේ අපේ මනස තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න අර වගේ අවස්ථා පැමිණීම අපට ප්‍රයෝජනෙට ගන්නට පුළුවන්. ඒ කියන්නේ හැමදාම සත්වයින්ට දුක පැමිණෙන්නට ඕන, ප්‍රිය විප්‍රයෝග දුක්ඛ ඇති වෙන්නට ඕන කියන එක නෙමෙයි. ප්‍රියන් සමග සතුටින් ජීවත් වෙන්නට පුළුවන් නම් ලෝක සත්වයාට ඒක ලොකු වාග්යක්, වාසනාවක්. හැබැයි කලින් කල විටින් විට හෝ ලෝක ධර්මතා අනුව දේවල් වෙනස් වෙනවා, අභාවයට යනවා. ඒ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට අපට සිද්ධ වෙනවා. මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ මේ කාරණාවලට අපි මුහුණ දෙනකොට ඒ අවස්ථාව මගහරින්න නැතුව අපි ප්‍රයෝජනෙට ගන්නට ඕන අපේ මනස සකස් කරගන්න. පින්තුනේ, අපේ ජීවිතයේ අපට අත්දැකීම් තියෙනවා. අපි පැවිදි වුණේ වසර, අපේ වයස අවුරුදු 14 දි පමණ. එතකොට අවුරුදු 25 විතර වෙනකොට, ඒ කියන්නේ අපි පැවිදි ජීවිතේ වසර 10ක් විතර සම්පූර්ණ කළාට පස්සේ, ඉතින් අපි පැවිදි වෙච්ච දවසේ ඉඳලම අන් අයට ධර්ම දේශනා කරනවා. ඒ සියල්ල ඒ විදිහට පුහුණු කරගෙන එද්දි වසර 10ක් විතර ගත වෙනකොට තමයි අපි පොකුණු විට රේරුකානේ මහානායක හාමුදුරුවෝ සමීපයට අපට පැමිණෙන්නට අවස්ථාව සැලසුණේ. තොට මහානායක හාමුදුරන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් හිටියා, හේන්ගොඩ කල්යාණ ධම්ම කියලා ලොකු හාමුදුරුවෝ. හරිම සත්පුරුෂ, ගුණවන්ත, බොහොම ප්‍රියශීලී මහතෙරුන් වහන්සේ නමක්. ඉතින් ගුරුවරයෙක් හැටියට උන්වහන්සේ අපට බොහොම කෙටි කාලයක් තමයි ඇසුරු කරන්න ලැබුණේ. නමුත් යම් දිනක උන්වහන්සේ රාත්‍රී කාලයේ හොඳට කතා බහ කරලා සිනාසිලා ගිහිල්ලා සැතපුණා. උදේ බලනකොට මෙන්න දොරකඩ උන්වහන්සේගේ මලකඳ. එතකොට ලොකුහාමුදුරුව අපවත් වුණා කියන මේ කාරණයත් එක්කලා පික්මන්ට දුවගෙන ඇවිල්ලා උන්වහන්සේගේ දේහය ඔසවලා බලනකොට තවම ඇඟේ රස්නේ තියෙනවා, පපුවේ තවම ගොරගොර ගාලා සද්ද ඇහෙනවා. ඉතින් අපිත් එතෙන්දි කිව්වා තවම ලොකුහාමුදුරුව අපවත් වෙලා නැහැ, අපි ස්පිරිතාලේට අරගෙන. වෙද මහත්තයෙක් කියනවා නාඩියල් ලබල්ලා කිව්වා නෑ හාමුදුරනේ. දැන් විනාඩි 15කට විතර කලින් උන්වහන්සේ අපවත් වෙලා. දැන් ඔය වෙනකොට අපි පැවිදි වෙලා වසර 10ක් විතර අපි මලගෙවල් වල ගිහින් තියෙනවා. මලමිනි දැකලා තියෙනවා. ඊළඟට මලමිනි අපේ අතින් අපි කපලා බලලා තියෙනවා. ඊළඟට මමත් මැරෙනවා, අනිත් අයත් මැරෙනවා කියලා හිතලා තියෙනවා. මරණානුස්සති භාවනාව අපට දැනෙන හැටියට අපි පුහුණු කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. ඊළඟට තමන්ගේ ඥාතීන් මිය ගිහිල්ලා ප්‍රිය විප්‍රයෝග දුක්ඛ නිසා හඬන, වැළපෙන, ශෝක කරන බොහෝ දෙනාට දහම් කරුණු කියා දීලා එයාගේ හිත සනසලා තියෙනවා. ඒ නිසා ඒ බඳු දුකක්, පීඩාවක් දැනුණු අවස්ථාවක මිනිස්සු අපි හොයාගෙන එනවා හිත සකස් කරගන්න. දැන් මේ තරම් දැනුවත් බවක්, මේ තරම් හැකියාවක් ඒ සියල්ල තිබිලා මහානකමේ වසර 10ක් කටයුතු කරලා ඒත් ලොකහාමුදුරුවන්ගේ අභාවේ අපවත් වීම සිද්ධ වුණු දවසේ කුමක්දෝ මනසේ අමුතුම කම්පනයක් දැනෙන බව අපට වැටුණා. එදා උන්වහන්සේගේ දේහය මිනි පෙට්ටියේ තියලා නැවත විහාරස්ථානයට ගෙනවිත් තැන්පත් කළාට පස්සේ පැය ගණනක් එතන වාඩි වෙලා ඉඳගෙන අපි සිහි කරන්නට උත්සාහ කළේ මරණය පිළිබඳව නෙමෙයි. මොකද මරණය පිළිබඳව ඕන තරම් අහලා තියෙනවා, හිතලා තියෙනවා, කල්පනා කරලා තියෙනවා. නමුත් එදා මම බොහෝ වේලාවක් කල්පනා කළේ මේ තරම් මම අහලා තියෙන, හිතලා තියෙන, දැනගෙන තියෙන, අනිත් අයට කියා දීලා තියෙන මේ පොදු ධර්මතාවය, මේක අමුත්තක් අරුමයක් නෙමෙයි. මේ පොදු ධර්මතාවය සිද්ධ වුණහම ඇයිද මගේ මනසට මේ පමණ කම්පනයක් දැනෙන්නේ? ඒ කුමක් නිසාද? එහෙනම් මගේ මනස මම මෙතෙක් කාලයක් ඒ ධර්ණා ධර්මයෙන් කොච්චර දුරට සකස් කරගෙන තියෙනවද? ඒතර මේ වගේ දුර්වල තැනක ඇයිද මගේ මනස පවතින්නේ? මොකද ඒකට හේතුව කොහොමද ඇත්තටම අපේ මනසට මේ වගේ පීඩාවක් කම්පනයක් ඇති වෙන්නේ? මෙන්න මෙහෙම දිගට දිගට ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි අපිට දැනෙන්න ගත්තේ ඇත්තටම අපි හඳන්නේ වැළපෙන්නේ තව කෙනෙකුගේ අභාවය නිසා නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ අපිට බැලූ බැල්මටම මතු පිටින් පෙනෙන්නේ අපි හඳා වැළපෙන්නේ ඇත්තටම අනිත් කෙනෙකුගේ අභාවය නිසා, අනිත් අයගේ වෙන්වීම නිසා, අනිත් අයගේ වෙනස් වීම නිසායි මට මේ දුක ඇති වෙන්නේ කියලා තමයි අපිට ප්‍රිය විප්‍රයෝගයේදී දැනෙන්නේ. ඒ ප්‍රියයන්ගේ වෙන්වීම නිසා තමයි, ඒ වෙන්වීම මාත්‍රේ තමයි අපිට මේ දුක ඇති කරන්නේ කියලා අපිට එක්වරම හිතෙන්නේ. නැහැ පින්නතුනේ, ඒ ප්‍රියයන්ගේ වෙන්වීම අපිට දුකක් වෙන්නේ ඒ ප්‍රියමනාප දෙයක් හැටියට, ඒ ස්ථාවරව තිබිය යුතු දෙයක් හැටියට, ඒ නිත්‍යව තිබිය යුතු දෙයක් හැටියට, ඒ වෙනස් නොවිය යුතු දෙයක් හැටියට ආකල්පයක් අපේ මනසේ තහවුරුව තියෙන නිසා. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ සම්බන්ධව ගත්තා වුණා, උන්වහන්සේ ඇසුරු කරන, උන්වහන්සේට උපකාර කරන එබඳු අයගේ අභාවය සිද්ධ වෙන්න පුළුවන්. ඒතර එහෙම සිද්ධ වුණාට උන්වහන්සේට යම් ප්‍රමාණයක සාංශාරික ඇසුරත් එක්කලා බොහොම ප්‍රියශීලී පුද්ගලයෙක් වුණත් අභාවයට ගියහම උන්වහන්සේ දුකක් ඇති කරගන්නේ නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් රහතන් වහන්සේ නම් කෙලස් නැසලා නින්. එතකොට කෙලස් කියන්නේ මොකක්ද? එහෙමනම් කෙලස් නිසයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. අර පුද්ගලයාගේ අභාවය නිසා නෙමෙයි. නමුත් අපට බැලුව බැලමට හිතෙන්නේ අර පුද්ගලයාගේ අභාවය නිසයි මේ ප්‍රශ්නේ ආවේ. අභාවය නිසා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ රහතන් වහන්සේටත් මේ ප්‍රශ්නේ ඇති වෙන්න ඕනේ. මොකද ඒක බාහිර කාරණය, රහතන් වහන්සේටත් අදාළයි. නමුත් රහතන් වහන්සේ සහ පතජන පුද්ගලයා අතර පවතින වෙනස තමයි කෙලස් ඇති නැති බව. එහෙමනම් මේ දුක ශෝකයේ ඇතිවීම කියන එක කෙලස් සම්බන්ධ ප්‍රශ්නයක් විනා පුද්ගලයාගේ අභාවයේ සම්බන්ධ කාරණයක් නෙමෙයි. දැන් අපි මේක සරලව තේරුම් ගන්නට උත්සාහ කළොත් පින්නතුනි, අපි හිතමු යම් කිසි කෙනෙක් හදිසි අනතුරක් වෙලා අපි බොහෝම ප්‍රියමනාප, හුඟක් ඇලුම් කරන, ආදරය කරන, බොහොම සෙනෙහසින් ජීවත් වෙන තමන්ගේ මව හෝ පියා හෝ බිරිඳ හෝ සැමියා හෝ දරුවා හෝ සහෝදරයා, ඥාතියා, මිත්‍රයා, කවුරු හෝ වේවා තමන් වැඩිපුරම ප්‍රිය කරන කෙනෙක් කියලා හිතමු. හදිසියේ එක්වරම අනතුරක් වෙලා අභාවයට පත් වෙනවා. එතකොට එහෙම හදිසියේ අභාවයට පත් වුනොත් අපිට දරා ගන්නට බැරි තරම් ලොකු චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඒකත් එක්ක අපි දීර්ඝ කාලයක් ශෝක වෙනවා, දුක් වෙනවා, හඬනවා, වැළපෙනවා. නමුත් අපි හිතමු මේ හදිසි අනතුරෙන් ඒතනත් අභාවයට ගියේ නැහැ. ඉක්මනට අපි රෝහලකට අරගෙන ගිහිල්ලා වෛද්‍යවරු එකතු කරගෙන ඒ පුද්ගලයාව සුවපත් කරගන්නට අවශ්‍ය ශල්‍ය කර්ම ආදිය සිද්ධ කරනවා. දැඩි සත්කාරයකකේ තියාගෙන අර කැඩිච්ච බිඳිච්ච තැන් එකට එකතු කරලා මහලා ඇන දාලා කොහොම හරි කෑලි ටික එකතු කරලා හෘදය, පෙනහළු මේවා බාහිර සහාය ඇතිව, මැෂින් වල උපකාරය ඇතිව ඒවා සක්‍රිය කරගෙන කොහොම හරි ප්‍රාණේ නිරුද්ධ නොවි පවත්වා ගන්න. දැන් අපි උදේට යනවා බලන්න, හවසට යනවා බලන්න, අදත් යනවා බලන්න, හෙටත් යනවා බලන්න, මේ සතියෙත් යනවා, ඊළඟ සතියෙත් යනවා, මේ මාසෙත් යනවා, ඊළඟ මාසෙත් යනවා. කොහොම යනකොට දැන් අපිට පේනෙන්න ගන්නවා මේ තත්ත්වයට එක්කලා කවමදාකවත් නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. දෙපයින් නැගී සිටින්නට සූදාන කොහෙත්ම හැකියාවක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ ඉන්න තත්ත්වෙත් එක්කලා සිහිය මතුවෙනවා, සිහිය නැතිවෙනවා. එතකොට ඇඳේම ඉඳලා සමහරට ඇඳ වන හැදෙනවා. අපටත් වෙන වැඩකට යෙදෙන්නට නෑ. උදේ හවස මේ කාර්යය දෙන්න සිද්ධ වෙනවා. විශාල ධනස්කන්ධයක් වියදම් වෙනවා. ඒ වියදම් වෙන්නේ වැ ප්‍රතිඵලයක් පේන්නෙත් නෑ. අපට වෙන වැඩකට යෙදෙන්නත් නෑ. ජීවත් වෙන්නෙත් නෑ. මේ යන්නෙත් නෑ. දැන් මේ වගේ අර්බුදයකට පත් වෙනකොට සති ගානක් මාස ගානක් ඉක්මනකොට අවංකවම තමන්ට මොකක් හිතේද? එහෙම වෙනකොට අපිට හැඟෙන්නේ මේ විදිහට දුක් විඳිනවට වැඩිය හොඳයි නික්ම යන්නේ. ඒ කියන්නේ එතනත්තාගේ මරණය හොඳයි කියන එක නෙමෙයි. නමුත් මේ විදිහන පීඩාවත් එක්කලා මේ පවතින වාතාවරණයත් එක්කලා දැන් අපිට හොඳටම පැහැදිලි වෙනවා දැන් මේකෙන් ආපහු නැගිටින්නේ නැහැ. දැන් නැවත ප්‍රകൃතියටපත් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් ටිකක් හරි සහනයක් සැලසෙන්නේ අභාවයට යමෙන් පමණයි. එතකොට ඒ වගේ තත්වයකදී වෛද්‍යවරු කිව්වොත් ඔන්න දැන් මේ උපකරණ අයින් කරන්න පුළුවන්. දැන් තවදුරටත් ප්‍රාණය රැඳෙන්නේ නැහැ කියලා කිව්වොත් එතනදී අර උපකරණ ටික අයින් කළාට පස්සේ අර උපකරණ නිසා සක්‍රිය වෙච්ච දේහය එතනින් එහාට නිසල වෙනවා. එතකොට දැන් අපි දන්නවා තමන්ගේ ප්‍රියශීලී පුද්ගලයා අභාවයට පත් වුණා කියලා. දැන් අර හදිසි අනතුරෙන් එකවරම මිය ගියා නම් අපි කොච්චර හඳයිද වැළපෙයිද? දැන් මේ විදිහට දීර්ඝ කාලයක් දුක් විඳලා පීඩා විඳලා මිය ගියාමත් අපි අරතරන් හඳා වැළපෙයිද? එහෙම නැත්නම් අපේ මනසට අවංකව දැනෙන හැඟීම මොකක්ද? එතකොට අපි බොහෝ දෙනාට හිතෙන්නේ තවත් දුක් විඳින්න නැතුව ඔය තරමින් හරි නික්ම ගිය එක මහ ශාන්තිය. එතකොට දැන් අර හදිසි අනතුරෙන් මිය ගියා නම් ඒ මිය ගියෙත් අපට හිතවත් වූ පුද්ගලයාම තමයි. දැන් මේ මාස දෙක තුනකට පස්සේ දුක් විඳලා මිය ගියෙත් ඒ හිතවත් වූ පුද්ගලයාම තමයි. නමුත් අර ශනිකව මේ පරලෝකියෙන් පස්සේ අපේ ලොකු චිත්ත කම්පනයක් ඇති වෙනවා. මේ මාස කීපයකට පස්සේ දුක් විඳලා මිය ගියයින් පස්සේ අපට සැනසීමක් ඇති වෙනවා. තවදුරටත් දුක් නොවිඳ එසේ වීම යහපතක් කියලා. එතකොට දැන් මාස 3කට කලින් මැරුණත් මැරුණා, මාස 3කට පසුව මැරුණත් මැරුණා, මරණය නිසා නම් මේ වේදනාව දුක සන්තාපයෙන් අවස්ථා දෙකේම එක වගේ චිත්ත පීඩාවක් දැනෙන්නට ඕන. නමුත් හදිසි අනතුරින් එවේලේ මිය ගියා නම් ලොකු පීඩාවක් දැනෙනවා. දැන් මේ මාස ගානක් දුක් විඳලා ඊට පස්සේ මිය ගියාට පස්සේ අපට ඒබඳු පීඩාවක් නැහැ. ඒ කුමක් නිසාද? මරණයේ ගැටලුව නිසා නෙවෙයි පින්නතුනේ. අර මාස 3ක් මුළුල්ලේ අපි ඒත් එක්කලා යෙදෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික අපි මේ தත්ත්වය පිළිගන්නට සිත සකස් කරගන්න. ඒ වෙනසට අපේ මනස ඔරොත්තු දෙන්නට සූදානම් වෙනවා. ඒ සූදානම් වුණාට පස්සේ අපිට ඒක ලොකු චිත්ත කම්පනයක් ඇති කරන්නේ නැහැ. එහෙමනම් මරණයේදී අපිට දුක ශෝක ඇති වෙනවා කියන එකේ තේරුම පුද්ගලයාගේ අභාවයෙන් නෙමෙයි පින්නතුනේ. ප්‍රේමනාපෝ ජීවත් වීමක් නෙමෙයි. අපි ජීවත් වෙනකොට ප්‍රේමනාපෝ පුද්ගලයන් ඇසුරු කරන්නට ඕන. දැන් සිද්ධාර්ථ කුමාරයාට යසෝදරාව ප්‍රියයි, රාහුල කුමාරයා ප්‍රියයි, සුද්ධෝදන රජුරෝ මහා මායා දේවිය ප්‍රියයි. ඒගොල්ලෝ අප්‍රියවමනාපෝ ඇසුරු කළා නෙමෙයි, උපේක්ෂා සහගත සිතින් ඇසුරු කළා නෙමෙයි, සසරේ ආපු ලොකු බැඳීමක් එක්කලා ආදරයෙන් සෙනෙහසින් ප්‍රියශීලීව තමයි ඇසුරු කළේ. ඒ වරදක් නෙමෙයි ලෝකේ ජීවත් වෙනකොට. නමුත් ගැටලුව තියෙන්නේ ඒ ප්‍රියශීලී දේවල් වෙනස් වෙන්න පුළුවන්, ඒවා අභාවයට යන්න පුළුවන් කියලා පිළිගන්නට අපි සූදානම් නැති එකයි. ඒ කියන්නේ ලෝක ධර්මතාවයට අපි එකඟ වෙන්න සූදානම් නැහැ. තමන් ලෝකේ ඇසුරු කරනකොට ආදරයෙන් සෙනෙහසින් ප්‍රියශීලීව ලෝකේ පවත්වා ගැනීම වරදක් නෙමෙයි, ඒක අපරාධයක් නෙමෙයි. නමුත් ඒත් එක්ක අපිට මතක තියෙන්න ඕන මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේවා හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා හැම දෙයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යනවා. ඒ බිඳී ගියා වුණාට එහි પરම්පරාව කාලයක් පවතිනවා. ඒ කියන්නේ දැන් අපේ ශරීරය අපි කුඩා දරුවෙක් හැටියට ඉපදිච්ච මොහොතේ ඉඳලම මේ නාම රූප ධර්ම බිඳි බිඳි යනවා. නමුත් ඒ දරුවා එකම දරුවෙක් හැටියට අනුක්‍රමයෙන් ලොකු මහත් වෙනවා, වැඩි වියටපත් වෙනවා, වයස්ගත වෙනවා, අපට පේනවා. ඒ මොකද්ද පේන්නේ? එකම නාම ධර්ම ටික, එකම රූප ධර්ම ටික නෙමෙයි. එක් සිතක් ඇති වෙනවා අභාවයට යනවා, තවත් සිතක් ඇති වෙනවා අභාවයට යනවා. මේක දන්වැලක් වගේ, දාමයක් වගේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒකට කියන්නේ පරම්පරාව. එතකොට මේ චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙනවා මිසක් එක සිතක් ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. එතකොට දරුවා උපදිනකොට තිබිච්ච, එහෙම නැත්නම් ප්‍රතිසන්දියේදී තිබිච්ච සිත නෙමෙයි ඉපදිලා ටික වෙලාවක් යනකොට. ඊට පස්සේ තරුණ වයසටපත් වෙනකොට, මහලු වියටපත් වෙනකොට එකම සිත නෙමෙයි, අර චිත්ත පරම්පරාවක් හැටියටයි ක්‍රියාත්මක. ඒ වගේ තමයි කයත්. රූපය අර ඉපදිච්ච ඉපදෙනකොට තිබිච්ච රූප කොටස නෙමෙයි, ඒව අභාවයට ගිහිල්ලා ඒව කිසිවක්ම ඉතිරි නැහැ. නමුත් අර කර්ම ශක්තිය සහ ආයු කාලය විසින් ගොඩනගන්නා වූ ඒ රූප පරම්පරාව අනුක්‍රමයෙන් වර්ධනය වෙමින්, වයස්ගත වෙමින්, විපරිණාමයට පත් වෙමින් පරම්පරාවක් හැටියට පවතී. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි දේශනා කරන්නේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාව. නානාභාව කියලා කියන්නේ විවිධත්වයකටපත් වෙනවා, වෙනසකටපත් වෙනවා. හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. පරම්පරා වුණත් එකම විදිහට පවතින්නේ නැහැ. දැන් අපි සමහර දේවල් කෘතිමව හදනකොට අපි යම්කිසි අච්චුවක් හදලා ඒ අච්චුවෙන් හැම දෙයක්ම එකම විදිහට සම්පාදනය කරනවා. ඒ අප විසින් උත්සාහයෙන් ඇති කරගන්නා සංස්කාර. නමුත් හේතුප්‍රත්‍යයන්ගෙන් ක්‍රියාත්මක වෙන අපේ මැදිහත් වීමක් කියලා කියන්න පින්නතුනේ කර්මසාධක මත ක්‍රියාත්මක වෙන ස්වභාවික සිද්ධාන්තය තුළ විවිධත්වයකටපත් වෙනවා. ඒ తත්වය අපට අපට ඕන හැටියට අච්චුවකින් හදන්නා වගේ පවත්වා ගන්නට පහසු නැහැ. ඇත්තටම දේවල්ලේ අච්චුවකින් හදන්න අපි පුරුදු වෙලා තියෙන්නේ ස්වභාවිකව ඒවා ක්‍රියාත්මක වුණොත් වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒතර පුද්ගලයා වෙනස්කම් වලට කැමති නැහැ ඇත්තට. ඒ වෙනස්කම් වලට එක පැත්තකින් මේ එක පැත්තකින් බලනකොට වෙනස්කම් වලට කැමති නැහැ. තමන්ට ඕන විදිහට ඒ තමන් ප්‍රිය කරන දේවල් එකම විදිහෙන් පවත්වා ගන්නටයි අවශ්‍ය. හැබැයි සමහර දේවල් වෙනස් වෙනවටයි කැමති. ඒ කියන්නේ දැන් කය පවත්වන්නට කිව්වොත් ඒ කායික ඉරියව්ව වෙනස් නොවි පවත්වන එක පහසු නෑ. ඒක අපට වෙහෙසක්. ඒක අපට අමාරුවක්. දැන් අපි හිතමු කෙනෙක් කියනවා හිටගෙන ඉන්නවට වඩා වාඩි වෙලා ඉන්න එක තමයි සුවදායක. අයනම් ඉතින් වාඩි වෙලා සතියක් දෙකක් කොහොම ඉන්න සුව විඳිවි. එතකොට ඒක තමයි ලෝකේ තියෙන අමාරුම දේ. එතකොට අපිට නැගිටින්න ඕන. එතකොට නැගිට්ටහම සුවදායකයි නේද? ඉතින් නැගිටලා ඉන්න මාසයක් හමාරා. එහෙම ඉන්න බෑ. ඒක පැය කීපයක් නැගිටලා ඉන්නකොට අපිට අමාරුයි. එතකොට අපිට හිතෙනවා වාඩි වෙලා ඉන්න එක තමයි පහසු. ඉතින් වාඩි වෙලා හිටගෙන ඔහම ඉන්නකොට අපිට ටිකක් ඇලවෙන්න නිදා ගන්න ඕන. එතකොට නිදා ගන්න එක තමයි සුවදායක. නිදා ගන්න එක එච්චර සුවදායක නම් සති ගණනාවක් එක දිගට නිදා ගන්න පුළුවන්. එතකොට ඒක තමයි ලොකුම අමාරු. එහෙමනම් එතකොට අපිට ඕනේ පොඩ්ඩක් එළියට යන්න ඇවිදින්න. එහෙනම් ඇවිදින එක සුවදායකයි නම් දිනපතාම දිගටම අඛණ්ඩව ඇවිදින්න. එතකොට ඒක තමයි වෙහෙස කරම කාරණේ. දැන් මිනිස්සු කල්පනා කරන්නේ රස්සාවට යන එක තමයි වැඩ කරන එක තමයි අමාරු කියලා. දැන් මේ කොරෝනා වසංගතය ආවට පස්සේ ඒ රස්සාවට යන එක අමාරුයි කියපු හැම දෙනාටම ලොකුම අමාරුව උනේ gedara ඉන්න එකයි. එතකොට එතනින් පස්සේ ඒගොල්ලෝ කල්පනා කරන්නේ කවදද රස්සාවට යන්නේ කියලා. ඉතින් මේ විදිහට අපට බොහෝ දේවල් ලෝකේ එක දිගට පවත්වාගෙන යනකොට වෙහෙස කර බවක් ඇති වෙනවා. ඒකෙන් පීඩාවක් ඇති වෙනවා. ඒ අපට පීඩාවක් ඇති වෙනකොට අපට ඒවා වෙනස් වීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ පීඩාවක් ඇති වෙනකොට අපට ඒවා වෙනස් වීම තමයි ප්‍රියශීලීව දැනෙන්නේ. නමුත් සමහර දේවල් අපි මනසින් ප්‍රේමනාප අල්ලගත්තහම ඒව වෙනස් නොවි පවතින එක තමයි අපට අපි කැමති වෙන්නේ. දැන් මේ වෙනස සමහර දේවල් වෙනස් වෙනවට කැමතියි, සමහර දේවල් වෙනස් නොවෙනවට කැමතියි. ඒ මොනවද? පින්නතුනේ භෞතික දේවල් අපි ගොඩක් වෙලාවට වෙනස් වෙනවට කැමතියි. නමුත් මනසින් අපි අල්ලාගෙන තියෙන සංකල්ප අපි ප්‍රියමනාප දේවල් අපේ ක්ලේශකාමයන්. දැන් කාමයේ දෙආකාරයිනේ, වස්තුකාම ක්ලේශකාම. වස්තුකාම හැටියට ද්‍රව්‍ය තියෙනකොට ඒවා වෙනස්කම අපට හුඟක් අගේ කොට සලකනවා. දැන් ඉස්සර තිබුණු තාක්ෂණයෙන් අපි පාවිච්චි කරපු රූප වාහිනී රේඩියෝ ඒ පරණ එකම තියාගෙන පීඩා විඳින්නට කැමති නැහැ. අලුත් තාක්ෂණයත් එක්ක අලුත් දේවල් වලට යන්නට කැමති. එතකොට ගෙවල් දොරවල් ආයේ කඩලා ආයේ අලුතෙන් හදන්නට කැමති. හැම දෙයක්ම නැවත නැවත සංස්කරණය කරන්නට කැමති. ඒ වස්තුන් ඒවා අපි කැමති හැටියට අපට ඕන හැටියට වෙනස් වෙනවා නම් තමයි අපි කැමති වෙන්නේ. හැබැයි ක්ලේශකාමයේ කියලා කියන්නේ යම් යම් මනෝභාවයන්, අපි යම් යම් ස්වરૂපයන්, පුද්ගලයන් පිළිබඳව හෝ වස්තුන් ද්‍රව්‍ය පිළිබඳව හෝ රූප උපාදාන කරගෙන තියෙනවා. ඒ වගේම වේදනා උපාදාන කරගෙන තියෙනවා, සංඥා උපාදාන කරගෙන තියෙනවා, සංඛාර උපාදාන කරගෙන තියෙනවා, විඥාන උපාදාන කරගෙන තියෙනවා. රූප උපාදාන කරගන්නවා කියලා කියන්නේ පින්නතුනේ ඇසට පේන දේවල් විතරක් නෙමෙයි. ඇසට පෙනෙන, කනට ඇහෙන, නාසයට හසු වෙන, දිවට දැනෙන, කයට ස්පර්ශ වෙන, මනසට ඒ පංචේන්ද්‍රයන්ගෙන්ම අරමුණු වෙන දේවල් සියල්ලම රූප හැටියට සැලකේ. එතකොට ඒ රූප අපි දැඩිව අපි කැමති යම් යම් ස්වરૂපයන්ගෙන් අපි උපාදාන කරගෙන තියෙනවා. ඊළඟට වේදනාව. ඒ වේදනාවන් අපි කැමති වේදනාවන්, අපි කැමති සුඛ වේදනාවන්, අපි කැමති සෝමනස්ස වේදනාවන් අපි දැඩිව මනසින් ග්‍රහණය කරගෙන තියෙනවා. ඊළඟට සංඥා. සංඥා අපි කැමති සංඥා අපි පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඊළඟට සංඛාර අපි ඒවා පිළිබඳව හිතන්න කැමති ක්‍රමය විඥාන ඒවා පිළිබඳව අපට දැනෙන විදිහ මෙන්න මේ ක්ලේශකාමයන් හැටියට අපි උපාදාන කරගෙන තියෙන දේවල් අපට ඕන වෙනවා ඒ විදිහෙම තියෙන්න. එතකොට බාහිර ලෝකය වෙනස් කරන්න කැමති ඒ වෙනසත් එක්කලා අපට සතුටක් සුවයක් ඇති වෙනවා වස්තුකාමයේ සම්බන්ධව. හැබැයි ක්ලේශකාමයේදී අපි හිතන විදිහටම අපි කැමති විදිහටම ඒවා නොවෙනස්ව පවතිනවා නම් තමයි අපි කැමති වෙන්නේ. එතකොට ඇත්තටම මේ ප්‍රේයන්ගෙන් වෙන්වීම දුකයි කියලා කියන තැනදී මේ පුද්ගලයාගේ අභාවයේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන ඇති වෙන්නේ. ඒ ප්‍රිය බව නැමැති ක්ලේශකාමය ඒ ක්ලේශයන්ගෙන් අපි දැඩිව උපාදාන කරගෙන තියෙන අපේ සංකල්ප ටික මේ මව කියලා කිව්වන් පස්සේ මව පිළිබඳව අපේ මනසේ මැවෙන සංකල්ප ටික ඒ ටික නැති වෙනවට අපි කැමති නැහැ. ඒ ටික වෙනස් වෙනවට අපි කැමති නැහැ. මව ජීවත් වෙනවා මම තවම හොඳින් ඉන්නවා මව අපට ආදරේ මව අපි ගැන අපේක්ෂාවෙන් ඉන්නවා. එතකොට මව බලන්නට යන්න ඕන. එතකොට මේ විදිහට අපි ගොඩනගාගත්තු තමන් සහ මව පිළිබඳ සංකල්ප ටිකක් තියෙනවා. දැන් පුද්ගලයාගේ අභාවයෙන් අන්නේ සංකල්ප ටිකට යම් කිසි දෙදරායාමක් ඇති. ඒකට අපි කැමති නැහැ. අපි ඒකත් එක්ක පොරබදනවා. දැන් මව මිය ගිහිල්ලා පියා මිය ගිහිල්ලා එහෙම නැත්නම් තමන් ප්‍රේමනාප පුද්ගලයා මිය පරලෝ ගියාට පසුවත් අපි හොඳටම දන්නවා මිය ගියයි කියලා. එතකොට දැන් නැවත ඒ තත්ත්වෙන් උපදින්නේ නැහැ කියලාත් දන්නවා. ඒ ගැන ශෝක වුණා කනගාටු වුණා කියලා තේරුමක් නැහැ කියලාත් අපි හොඳටම දන්නවා. නමුත් අපිට හිතෙනවා රාද මෙහෙම කළා නම් හරි මෙහෙම කළා නම් හරි මේ විදිහට කළා නම් තව ටික දවසක් පවත්ව ගන්න තිබුණා මේ වෛද්‍යවරයාට පෙන්නුවා නම් මේ රෝහලට ගෙනිච්චා නම් මීට වඩා අපි උනන්දු වුණා නම් දැන් මේ නොවුණු දේවල් තමයි අපි කල්පනා කරන්නේ. ඇයි මේ නොවුණු දේවල් කල්පනා කරන්නේ? අර මනසේ ක්ලේශකාම වශයෙන් අපි උපාදාන කරගත්තු සංකල්පයේ බිඳ වැටෙනවට අපි කැමති නැහැ. ඒක බිඳ වැටෙන්නේ නැතුව දැන් විවිධ මුක්කු ගහමින් ඇබ ගහමින් ඒක නඩත්තු කරන්න තමයි අපි තාමත් උත්සාහ කරන්නේ. නැරිලා කියලාත් දන්නවා. දැන් ආපහු නැවත යථාතත්වයටපත් වෙන්නේ නැහැ කියන ඒවා ඒවා සවිඥානිකව අපට සාමාන්‍ය දැනුමට වැටහෙනවා. ඒකට 아무තු දහම් දැනුමක් තියෙන්නට ඕන නැහැ. නමුත් ඒ කොච්චර දැනුම තිබුණා වුණත් කොච්චර දහම් දැනුම තිබුණා වුණත් මම ගොඩනගාගත්තු සංකල්ප ටික බිඳ වැටෙනකොට මට අමාරුයි. ඇයි මම කියලා කෙනෙක් නැති වුණාට මම කියලා හිතාගෙන ඉන්නේ සංකල්ප ටික. මම කියලා කෙනෙක් මෙහි යත්තේ නැහැ. සත්වයේ පුද්ගලයෙක් මෙහි යත්තේ නැහැ. පවතින්නේ නාම රූප ධර්ම ටික. එතකොට මේ මම කියලා අපි හිතාගෙන ඉන්නේ කවුරු පිළිබඳවද? ඒ මා විසින් අල්ලාගෙන ඉන්න උපාදානයන් ටික. රූප පිළිබඳව මම අල්ලාගෙන ස්ථාවර කරගෙන ඉන්න ස්වභාවය ඊළඟට වේදනා පිළිබඳ සංඥා පිළිබඳ සංඛාර පිළිබඳ විඥාන පිළිබඳ මම නම් මෙහෙම කෙනෙක් මම මවට ආදරය කෙනෙක් මම මව්පියන්ට උපස්ථාන කරන කෙනෙක් මම නම් ගුණධම් වඩන කෙනෙක් මම සිල් රකින්න කෙනෙක් මම සත්‍යගරුක කෙනෙක් මම නිර්මාංශ කෙනෙක් දැන් මේ විදිහට හොඳ දේවල් පාදක කොටගෙන මම කියලා කෙනෙක් ගොඩනගාගෙන තියෙනවා. දැන් අර ප්‍රියංගෙ වෙන් වෙනකොට අප්‍රියමනාප දේවල් මුහු වෙනකොට ඔය ගොඩනගාගත්තු තමන් පිළිබඳ සංකල්ප ටිකට තමයි යම් පහරක් වදින්නේ දෙදරායන්නේ. එතකොට අපට රිදෙනවා. එතකොට අපට ඒක අමාරුයි දරා ගන්න. එතකොට අපේ මනසින්ම අපි ඒ සංකල්ප වෙනස් කරගන්න සූදානම් නම් ගැටලුවක් නැහැ. නමුත් ඒ සංකල්ප ටික වෙනස් කරගන්නට සූදානම් නොවන තාක්කල් දැන් අර පුද්ගලයෙක් හදිසියේ මරණයටපත් වුණාම මේ සංකල්ප ටික වෙනස් කරගන්න තාම අපි සූදානම් නැහැ. එතකොට ලොකු කම්පනයක් ලොකු පොරබැඳීමක් මනස ඇතුළේ තියෙනවා. ඒක තමයි දුක ශෝකයේ හැටියට මතුවේ. දැන් අර මාස ගානක් තමන්ගේ ඥාතියා දුක් විඳලා පීඩා විඳලා තමනුත් හෙම්බත් වෙනකොට දැන් අර සංකල්ප වෙනස් කරගන්න තමන් සූදානම්. ඒ සූදානම් වුණාට පස්සේ ඒ දේ අතහැරීම ගැටලුවක් නෙමෙයි. අපි හිතමු අපිට මාස ගණනාවක් ඒ රෝගියත් එක්කලා දුක් විඳින්න සිද්ධ වුණයි කියලා තමන්ගේ සියලු වැඩ කටයුතු පසෙක දාගෙන මහා කරදරයක් හැටියට ඇසුරු කරන්න වෙනකොට අන්න අර සංකල්ප ටික ටික වෙනස් වෙනවා. එතකොට අර තමන්ගේ ප්‍රියමනාප තත්වයන් ටිකෙන් ටික ලිහිල් වෙනවා. තමන් දැඩිව අල්ලගෙන ඉන්න ස්වභාවයන් ටිකෙන් ටික ලිහිල් වෙනවා. එතකොට හැබැයි ඒ වෙන්නේ ස්වභාවිකව. ස්වභාවිකව කියලා කියන්නේ දැන් මිනිස්සුන්ට ප්‍රියමනාප දේවල් වෙනුවට අප්‍රියමනාප දේවල් එනකොට ස්වභාවිකවම අපේ මනස වෙනස් වෙනවා. ඒකට කියන්නේ සමත ක්‍රමයයි කියලා. විදර්ශනා ක්‍රමයයි කියලා කියන්නේ කාරණේ නිවැරදිව හේතුඵල වශයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන තමන් විසින් වෙනස් කරගන්න. මේ දෙකක් පින්නතුනේ. දැන් සමහරුන්ට ප්‍රියමනාප දෙයින් වෙන්වීමෙන් ඇතිවන ශෝකය පීඩාව ක්‍රමානුකූලව වෙනස් වෙලා යනවා. ඒ කියන්නේ අර විදිහට අභාවයට ගියාට පස්සේ තමන්ගේ වැඩ කටයුතුත් එක්කලා යෙදෙන්නට සිද්ධ වෙනවා. තමන්ගේ රාජකාරි, තමන්ගේ කාර්යභාරයන්, තමන්ගේ වගකීම්, යුතුයකම්. ඒතර ඒවත් එක්ක යෙදෙනකොට අරමුණු වෙනස් වෙනවා. අරමුණු වෙනස් වෙනකොට අර අම්මා මිය ගියා, තාත්තා මිය ගියා කියන එක ගැන හැමදාම හිත හිතා ශෝක වෙවි ඉන්නට කාලයක් නැහැ. අපි මුලිනුත් කිව්වනේ හේතුඵල අනුවයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. එතකොට මතුවෙන හේතු වෙනස් නම් ඒ අනුව මතුවෙන ඵලය වෙනස්. දැන් අර මව මිය ගියා කියන කාරණේම නැවත නැවත සිහි කර කර ඉන්න තාක්කල් තමයි මේ පීඩාව අපට දැනෙන්නේ. එතකොට බාහිර කටයුතුත් එක්කලා යෙදෙනකොට අපිට මව මිය ගියා කියන එක සිහි කරන්න අවකාශයක් නැතු වෙනවා. එතකොට වෙනත් අරමුණුත් එක්ක යෙදෙනවා. එතකොට අපිට ශෝකේ තුනී වෙලා යනවා. හැබැයි ඒක තමන්ගේ දක්ෂතාවයක් නෙමෙයි. එතන තියෙන්නේ ස්වභාවිකව අරමුණු වෙනස් වීමත් එක්කලා ක්ලේශය උත්සන්න නොවි පැවතීමයි. අරමුණ වෙනස් කරලා ක්ලේශය යට කරන එකට දහමේ කියන්නේ මොකක්ද? සමත ක්‍රමයයි කියලා. රාගය මතුවෙනවා නම් අසුභය සිහි කරනවා. එතකොට රාග අරමුණ නැවත නැවත සිහි කරනකොට රාගය මතුවෙන්නේ. අසුභ අරමුණ සිහි කරනකොට රාගය යටපත් වෙනවා. ද්වේෂයට අදාළ අරමුණක් සිහිපත් කරනකොටයි කෝපය මතුවෙන්නේ. මෙත්තාවට අදාළ අරමුණක් සිහිපත් කරනකොට කෝපය සංසිඳෙනවා. ශෝකයට අදාළ අරමුණක් සිහි කරනකොටයි ශෝකය මතුවෙන්නේ. ශෝකයට අදාළ නොවන වෙනත් වගකීම් රාජකාරි පිළිබඳ අරමුණක් මෙනෙහි කරනකොට අපට ශෝකය යටපත් වෙනවා. ඒක තමන්ගේ ලොකු දක්ෂතාවයක් නෙමෙයි. ඒකෙත් යම්කිසි ප්‍රායෝගික ප්‍රයෝජනයක් තියෙනවා. తాවකාලිකව දේවල් යට කරගන්න. හැබැයි ඒයින් තමන්ගේ දුර්වලකම නැති වෙන්නේ නැහැ. තමන්ගේ ක්ලේශය දුරු වෙන්නේ නැහැ. ක්ලේශය දුරු කරන්න දුබලකම හදාගන්න හොඳම ක්‍රමය හැටියට තථාගතයන් වහන්සේ අපට දේශනා කරන්නේ විදර්ශනා ක්‍රමය. විදර්ශනා ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? මග හරින්නේ නැතිව මේ අවස්ථාවම උදව් කරගෙන මේ අවස්ථාවට මුහුණ දෙමින් මේ අවස්ථාවෙම මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන තමන්ගේ මනස අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. අර දැඩිව අල්ලගෙන ඉන්න සංකල්ප වෙනස් කරගන්න. ඇයිද අපි ඒවා වෙනස් කළ යුත්තේ? මේ පීඩාව ඇති වෙන්නේ දේවල් එසේම පැවතිය යුතුයි කියලා හිතන නිසා. ඒකෙම එල්ලි එල්ලි ඉන්න නිසා. එතකොට ඒකම සිහි වුණත් අපට පීඩාව මතුවෙන්නේ ඇයි? ඒ තමන් අපේක්ෂා කරන තමන් ප්‍රේමනාප සංකල්ප වෙනස් නොවී ස්ථාවරව තිබිය යුතුයි කියලා හිතන නිසා. එමුනම් නিত্য සංකල්පය නිසායි මේ චිත්ත පීඩාව ඇති වෙන්නේ. අවිද්‍යාව නිසා තෘෂ්ණාවෙන් බැඳිලා තියෙනවා. ඒ තෘෂ්ණාවෙන් බැඳිලා උපාදාන කරගත්තු සංකල්ප හැමදාම එසේම තිබිය යුතුයි කියලා අපි හිතනවා. එතකොට එසේම තියෙන්නේ නැහැ. සංකල්ප කියලා කියන්නේ සංඛාර. ඒවත් අනිත්‍යයි. ඒවත් වෙනස් වෙනවා. එතකොට නමුත් අපි උත්සාහ කරනවා අපේ සංකල්ප, අපේ සංස්කාර නොවෙනස්ව පවත්වන්න. ඉතින් ඊ අර්බුදේ නිසා තමයි අපිට මේ පීඩාව මතුවෙන්නේ. ඉතින් මෙන්න මේ යථාර්ථය අපි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා හරියට තේරුම් ගත්තට පස්සේ අර ස්වභාවිකව එන අරමුණුත් එක්කලා තමන්ගේ දුක ශෝකේ යටපත් වීම වෙනුවට කරුණු වටහාගෙන අපිට දුක ශෝකේ වෙනස් කරගන්නට පුළුවන්. දැන් පටාචාරාව කිසා ගෞතමියට බුදුහාමුදුරුව අවස්ථා හදලා දුන්නේ අන්න ඒ සඳහා. පටාචාරාවට තමන්ගේ දරුවෝ දෙන්න නැති වුණා, සැමිය නැති වුණා, අම්මා තාත්තා නැති වුණා, ගේ දොර නැති වුණා, උන් හිටි තැන් නැති වුණා, සියල්ලම නැති වෙලා ඇඟේ වස්ත්‍රේවත් නැතුවනේ බුදුහාමුදුරුව ළඟට එන්නේ උමතුවේ. උමතුව කියලා කියන්නේ ශෝකය. ශෝකේ ඒ අරමුණම උපාදාන කරගෙන 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 ඒකෙම්ම හෙම්බත් වෙලා මනසේ ප්‍රකෘති තත්වයට, ඒ කියන්නේ කෑවද බීවද ඇඳුම ඇඳගෙන ඉන්නේ ලැජ්ජබයි, ඒ ප්‍රකෘති තත්වයට මනස එන්නෙම නැහැ. දැන් තියෙන්නෙම අර ශෝකී අරමුණත් එක්ක. ඒතර වෙනම ලෝකයක ජීවත් වෙන. ඒක තමයි උම්මත්තක භාවය. උමතු වීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඉන්ද්‍රිය විකෘති වීම නිසා විඥාණයට નિවරදිව ක්‍රියාත්මක වෙන්න බැරි වීමෙන් යම් කෙනෙක් උමතු වෙන්නට පුළුවන්. වාතය, පිත, සෙම විකෘති වීම නිසා, ස්නායු පද්ධතිය, මොළයේ වෙනස්කම් නිසා කෙනෙක් රෝගී වෙන්නට උමතු වෙන්නට පුළුවන්. ඒ වගේම දෙවනි කාරණේ තමයි මානසිකව යම් දෙයක් දැඩිව උපාදාන කරගෙන එහිම එල්බ සිටිනවා නැවත ප්‍රකෘති පියවි තත්ත්වයේ කටයුතු ගැන සිතන්නට, කල්පනා කරන්නට අවධානයක් යොමු නොවන මට්ටමට එකම අරමුණක හිර වුණොත් ඒ තැනත්තා මනෝලෝකයක ජීවත් වෙනවා. ඒක මානසික උම්මත්තක භාවය. ඒතර පටාචාරාව උමතුනේ දෙවනි ක්‍රමයට. ඉන්ද්‍රිය විකලත්වයකින් නෙමෙයි, කායික රෝගී තත්වයකින් ඇතිවෙච්ච උම්මත්තක භාවයක් නෙමෙයි. ඇය රෝගී වුණේ මානසික උමතුවේ. ඒ කියන්නේ අර ශෝකේ නැමති එකම අරමුණ දැඩිව උපාදාන කරගෙන ඒකම සිහි කර කර ඒකම භුක්ති විඳින්මින් ඒ ලෝකයේම ජීවත් වුණා. ඒතර කෑම ගැන අදහසක් නැහැ, නිින්ද ගැන අදහසක් නැහැ, ඇඳුම ඇඳද කියලා අදහසක් නැහැ, වෙන කිසිවක් ගැන ඇයට සංඥා සංකල්ප මතුවෙන්නේ නැහැ, ඒව අරමුණු කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා නැගණියනි සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ ඒ බාහිර අරමුණ වගේම දැන් මේ තමන්ගේ මනසේ මොකද්ද වෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? මේ මොකද්ද මේකට හේතුව? අන්න ඒ විදිහට සිහිනුවන උපදවාගෙන නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පටාචාරාවගේ අවධානය යොමු කළා. ඒ අවධානය යොමු කළාට පස්සේ තමයි ඇයට දැනෙන්න ගත්තේ මේ චිත්ත පීඩාව, මේ විපරීත බව ඇති වෙන්නේ මේ එකම අරමුණ එල්බගෙන එයම හිත හිත ඒකම තලුමරමින් ඒකම භුක්ති විඳින්මින් ඉඳීමේ පීඩාවයි මේ තියෙන්නේ. ඒතර සිදුවෙච්ච දේ ප්‍රතික්ෂේප කිරීමේ කම්පනයයි මේ තියෙන්නේ. ඒ ප්‍රියමනාප දේවල් අහිමි නොවිය යුතුයි කියලා හිතන එකත් එක්කලා පොරබැදීමයි මේ තියෙන්නේ. එතකොට මේ මානසික වියවුලක් මේ ඇති වෙලා තියෙන්නේ. ඒක හරියට තේරුම් අරගෙන මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි, මේ අපි ගොඩනගා ගන්න හැම සංකල්පයක්ම අනිත්‍යයි. එතකොට ඒව ස්ථාවරව පවත්වන්නට පුළුවන් කමක් නැහැ, ඒවා වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට ඉඩ දෙන්න පුළුවන් නම් අපට ලෝකයේත් එක්ක පොරබදන්නට දෙයක් නැහැ. ඒතර ඒ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ ඇයට පුළුවන් වුණා අර උමතු බවින් නිදහස් වෙලා, ශෝකයෙන් නිදහස් වෙලා ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්න. එතකොට ඇය අනුක්‍රමයෙන් ටිකෙන් ටික කාර්ය බහුලත්වයත් එක්කලා දරු ශෝකය අඩු කරගත්තා නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගේ මනසේ පැමිණෙන අරමුණත් එක්කලා ඇති වෙන වෙනසක්. ඒකට කියන්නේ සමත ක්‍රමයයි කියන්නේ. සමත ක්‍රමය අපිට පුහුණු කරලා කරන්නත් පුළුවන්. ස්වභාවිකවමත් සමත ක්‍රමයත් එක්කලා අපේ මනස සංසිඳන ක්‍රමයක් තියෙනවා. එතකොට මඩ කැකෑරිලා තියෙන බොර වෙච්ච වතුර ටිකක් අපිට උපක්‍රමශීලීව පිරිපහ කරන්නත් පුළුවන්. ඒ වගේම හොලවන් නැතුව තියලා තිබ්බහම ස්වභාවිකවත් අර රොන් මඩ ටික යටපත් වෙලා පිරිසුදු තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ මඩ නැතුව නෙමේ හෙලවෙන්නේ නැති නිසා ඒ රොන් මඩ ටික යටපත් වෙලා පිරිසිදු ජලය මතුවීම. හැබැයි ආයේ කැළතුනොත් ආයෙත් අර ටික මතුවෙනවා. ඒ වගේ අනුක්‍රමයෙන් කාර්ය බහුලත්වයත් එක්කලා වෙනත් අරමුණුත් එක්ක යොමු වීම නිසා අපේ මනසේ ශෝකය, දුක, සන්තාපේ යටපත් වෙලා යාම ස්වභාවික ක්‍රියාවලිය. හැබැයි නැවත අපට දුක ශෝකේ මතුවෙන කරුණක් පැමිණෙනකොට ආයෙත් ඒක අවදි වෙලා එනවා. ඒ නිසා ඊට වඩා අපි පුහුණු වෙන්න ඕන මොකද්ද මෙතන සිදුවෙන ධර්මතාවය? අනිත්‍ය ධර්මය, දුක්ඛ ධර්මය, අනාත්ම ධර්මය. මේ දේවල් අපි දැඩිව උපාදාන කරගෙන මමත්වයෙන් ග්‍රහණය කිරීම නිසා මේ පටලැවිල්ල ඇති වෙන්නේ. ඒ තත්ත්වය වෙනස් කරගන්නට අපි උත්සාහ කරනවා නම් අපට සිදුවීම තිබියදීම කාර්ය බහුල නොවීම අපට අපේ මනස සකස් කරගන්නට පුළුවන්. පටාචාරාව කළේ එහෙමයි. කිසාගෝතමීටත් බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව ඒ සඳහා මඟ පෙන්වුවා. එතකොට හැම ගෙදරකින්ම ගිහිල්ලා අබ ටිකක් ඉල්ලනකොට අපේ ගෙදරත් මැරිලා, අපේ ගෙදරත් මැරිලා කියනකොට ඇයට මරණය ගැන ශ්‍රවණය වුණා. ඊළඟට දරුවාගේ මලකඳ හීතල, එහි දුර්ගන්ධය දැනෙනකොට ඇසින්, කනින්, නාසයෙන්, කයින් පසිඳුරන්ගෙන්ම මේ මරණයේ ස්වභාවය ස්පර්ශ වෙනකොට ඒ සංකල්පීය වශයෙන් දරුවා මිය ගියා කියන එක තේරුම් ගන්න බැරි කාන්තාවක් නෙමෙයි. එහෙම කෙනෙකුට ඒ භවයේ රහත් වෙන්නට බෑ. ඒතර රහත් වෙන තරම් ශක්තිය තිබුණ කිසාගෞතමීන්ට ඥානවන්ත කාන්තාවක්. නමුත් මේ දැඩි ඇල්මත් එක්කලා එහි වෙනස් වීම පිළිගන්න සූදානම් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ උපාශීලීව මඟ හදලා දුන්න ඒ යථාර්ථය පිළිගන්න හදන. ඒ පිළිගත්තට පස්සේ ඒ මනෝභාවය වෙනස් කරගන්නට Tamanටම පුළුවන්. ඒ අදාළ හේතුව මතු කලින් පස්සේ ඒ ඵලයේ ජනිත වෙනවා. එනිසා අපි ප්‍රඥාව අවදි කරනකොට අර මෙතෙක් තිබුණු අවිද්‍යාව මුලාව දුරු වෙනවා. හැබැයි ස්වභාවිකව අරමුණු වෙනස් වීම නිසා අමතක වී යාම කියන එක අපේ දක්ෂතාවයක් නෙමෙයි, ඒ කාලයාගේ ඇවෑමෙන් යටපත් වීමේ ස්වභාවික ක්‍රියාවලිය. අපි දන්නා නේරුකාණි මහානායක හඳුරන්න වසර 10ක් විතර උපස්ථාන කළ වෛද්‍යවරයෙක් හිටියා. එතුමා තමන්ගේ මෑණියන්ට හරීම ආදරය කරපු කෙනෙක්. එතුමා අපේක්ෂා නොකළ අවස්ථාවක ඒ මෑණියන් අභාවයට ගියා. එතුමා හරියට ඒකෙන් ශෝක වුණා, දුක් වුණා. ඉතින් සතියක් හමාරක් යනකොට අනිත් හිතවත් වෛද්‍යවරු කියනවලු දැන් ඕක අමතක කරලා දාන්න, ඕක අමතක කරලා දැන් මේ අනිත් වැඩත් එක්ක යෙදෙන්න. ඔය ඉතින් පොදු දේවල් නේ, අපි කාටවත් උරුම වෙන දේවල් නේ. ඕක ගැන හිත හිතා ඉන්න දෙයක් නැහැ. එතකොට අර වෛද්‍යවරු මාත් එක්ක කතා කරලා කියනවා, හාමුදුන්නේ මගේ යාළුව හැමෝම මට කියනවා මේක අමතක කරන්න කියලා. නමුත් මම මේක අමතක කරන්නේ නැහැ. ඇයිද අමතක කරන්නේ නැත්තේ? මගේ මවගේ අභාවයෙන් මට දැනුණු කම්පනය මට මේ ලෝකේ වෙන කිසිම දෙයකින් දැනෙන එකක් නැහැ. එනිසා මේ අවස්ථාවේ තමයි මට මගේ මනස පිළිබඳව පත්‍යවේක්ෂා කරන්න හොඳම වෙලාව. මගේ දුර්වලකම දැක ගන්න හොඳම වෙලාව. මගේ මනස දුබල වෙන්නේ කොතනින්ද? කොහොමද දුර්වල වෙන්නේ? මේ ඇලීම මතුවෙන්නේ කුමන හේතු නිසාද? මේ ශෝකය ඇයිද මතුවෙන්නේ? මේවා පිළිබඳව පත්‍යවේක්ෂා කරන්න, විදර්ශනා කරන්න මේක හොඳම කමටහන. එනිසා හැමදෙන්නේ ඇයිද මම මේක අමතක කරන්නේ? මම එතනදි පැහැදිලි කරලා දුන්නා ඔබතුමාගේ අදහස නිවැරදි. හැබැයි මව පිළිබඳව සිතනකොට ශෝකයෙන් වැළපෙනවා නම් ඒක යෝග්‍ය නැහැ. හැබැයි මවගේ අභාවය පිළිබඳව ප්‍රඥාවෙන් පත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම් එයම කර්මස්ථානයක් කරගන්න පුළුවන්. එයම විදර්ශනා භාවනාවක් කරගන්නට පුළුවන්. ලෝකයේ ස්වභාවය දකින්නට, තමන්ගේ මනසේ ස්වභාවය දකින්නට. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන. ප්‍රියමනාප දේවල් අපට පවතිනවා. ලෝකේ ජීවත් වෙනකොට ලෝකයේ සමග ප්‍රියශීලීව ජීවත් වීම වරදක් නෙමෙයි. නමුත් ඒ ප්‍රිය වූ හැම දෙයක්මත් හේතුප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාර. ඒවා නානාත්වයට, විනාත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ඒවා විවිධත්වයට, වෙනසකට පත් වෙනවා. වගේම විනාභාවෝ කියලා කිව්වේ අභාවයට යනවා. ඒකට දේවල් වෙනස් වෙනවා, අභාවයට යනවා කියන එක දැනගෙන අවබෝධ කරගෙන ඒවා පැවැත්වීම වරදක් නෙමෙයි. අපට සිද්ධ වෙන්නේ ඒවා පවත්වන්නට ගියයින් පස්සේ ප්‍රියමනාප වුණහම ඒවා වෙනස් වෙනවා, අභාවයට යනවා කියන එක අමතක කරලා අපි ලෝකේ පවත්වන්නට ගියොත් ඒ ලෝක ධර්මතාවයන් ගැන අපේ මනසින් ගිලිහී යාම නිසා අපි දුක් විඳිනවා, පීඩාවටපත් වෙනවා. ඉතින් ස්වභාවිකව කාලයාගේ ඇවෑමෙන් ඇතිවෙච්ච ශෝකය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ක්‍රමානුකූලව යටපත් වෙන්නට පුළුවන්. ඒක අපේ දක්ෂතාවයක් නෙමෙයි, ඒක ලෝක ධර්මතාවයක්, ලෝක ස්වභාවයක්. ඒයින් අපේ අමුතු ශක්තියක් මතුවෙන්නේ නැහැ. අපි අපේ මනස අවබෝධ කරගන්නේ නැහැ, දුබලකම දුරු කරගන්නේ නැහැ. ඒ නිසා අවශ්‍යම දේ තමයි විදර්ශනා ක්‍රමය උපයෝගී කරගෙන මේ ශෝකය, දුක ඇති වෙන අවස්ථාවෙම ඒක අමතක කරන්න උත්සාහ කරන්නේ නැතිව ඒ පිළිබඳවම නුවණින් සිතා බලන්නට වෑයම් කරන එක. පටාචාරා මුලදී තමන්ගේ දරුවන්ගේ අභාවයේ, සැමියාගේ අභාවයේ නුවණින් තොරව, සති සම්පජඤ්ඤයෙන් තොරව ඇය ගැන කල්පනා කරනකොට උමතු වුණා. ඒ ගැනම සති සම්පජඤ්ඤයෙන් කල්පනා කරනකොට ඇයට ධර්මය අවබෝධ කරන්නට ඒ කාරණයක් වුණා. එතකොට ධර්මය අවබෝධ කරලා ඇය සුවපත් වුණා කියන්නේ දරුවන් නැවත ඒ ස්වභාවයෙන් ආපසු ආවා කියන එක නෙමෙයි. අභාවයට ගිය දරුවා අභාවයට ගියා. නමුත් ඒ ගැන වැරදි විදිහෙන් සිහියෙන් නුවණින් තොරව සිතනකොට ඒ ශෝකීව උම්මත්තක වුණා. ඒ ගැනම සිහියෙන් නුවණින් සිතනකොට එයම කමටහනක් කොටගෙන ලෝකීය යථාර්ථය අවබෝධ කළා. ඉතින් ඒ නිසා මවගේ අභාවයෙන් අපේ සිතට දුකක්, ශෝකයක් මතුවෙන්නට පුළුවන්. සෙනෙහසින් ආදරයෙන් හිටිය දරුවෙකුට ඒක අරුමයක් නෙවෙයි. නමුත් අපි එය උදව් කරගෙන, ඒ අවස්ථාව කොටගෙන අපේ මනසේ දුර්වල තැන් හඳුනා ගන්නත්, ලෝක ධර්මතාවයන් අවබෝධ කරගන්නත්, ඒ විදර්ශනා කමටහනක් කරගත හැකිනම් ඒ මවගේ අභාවයෙන් ඇයටත් යහපතක්, තමන්ටත් යහපතක්, සසරටත් යහපතක් සිද්ධ කරගන්නට හැකියාව තියෙනවා. ඒ සඳහා මේ අසුද්ධම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මේ පරලෝකීය ඥාතීන්ටත්, ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ 2020 දෙසැම්බර් මාස 24 වෙනි දින අභාවප්‍රාප්තුණු හේමලතා විජේකුලසූරිය මෞතුමියගේ ගුණානුස්මරණේ කරමින්, ඒ ආදරණීය දූ දරුවන් විසින්, විශේෂයෙන්ම ඒ පියාණන් වහන්සේ ජෝර්ජ් ලින්ටන් විජේකුලසූරිය, ඒ ස්වාමි පුරුෂයාණන්, ඒ ආදරණීය පියාණන් වහන්සේ මූලිකත්වයේ තබාගෙන චින්තක වීරජිත් විජේකුලසූරිය පුතණුවන්, බුද්ධික නයනජිත් විජේකුලසූරිය පුතණුවන්, හර්ෂක විරාජිත් විජේකුලසූරිය පුතණුවන්, ඒ වගේම සඳමාලි විජේකුලසූරිය ලේලිය, අනුෂා විජේකුලසූරිය ලේලිය, වගේම සඳලි විහංසා විජේකුලසූරිය මිනිබිරිය, අයෝන් හිමාස විජේකුලසූරිය මොනුබුරා ඇතුළු ඒ පවුලේ දූ දරු මුණුබුරු මුණුබිරියන් ඒක රාශි වෙලා ඒ ආදරණීය මෞතුමියගේ ගුණ සිහිපත් කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන් ඒ මෞතුමියට ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් ධර්මය අවබෝධ කරන්නට වාසනා ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව සියලු දෙනාට පියාණන් වහන්සේ ඇතුළු සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ. සමට ධම්මසන්නට අවස්ථාව සැලසීම, තමනුත් සදහසිතින් ධර්ම ශ්‍රවණය කිරීම, ප්‍රඥාව දියුණු වෙන මහපින්කම, ඒ උදාර කුසලයේ ඒ ආදරණීය මෞතුමිය සතුටින් අනුමෝදන් වෙත්වා. භව පරම්පරාවේ මිය ගිය සියලු ඥාතීන් මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා. භව ගමන සුවපත් කර ගනිත්වා. නිදුක් භව නිරෝගී භාවයේ සලසා ගනිත්වා. සුවසේ පාරමී ගුණ දහම් සපුරාගෙන සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්නට ඒ මෞතුමිය ඇතුළු සියලු ඥාතීන්ට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම ලෝකේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුස්ස වර්ගයාත් චිරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා. ජෝර්ජ් ලින්ටන් විජේකුලසූරිය පියතුමන් ඇතුළු මේ දූ දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාට මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.